අරු ටීවී සරත් ඇමතිතුමා, ඔබතුමාට විනාඩි 14ක කාලයක් ලැබෙනවා.
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි, මෙවර අයවැය ලේඛනයේ පිළිබඳව මේ සිදුකරන විවාදයේදී විශේෂයෙන්ම විපක්ෂයේ මේ විවාදයට එකතු වෙන බොහෝ මන්ත්‍රීවරුන්ගේ අවශ්‍යතාවය වුණේ, වුවමනා වුණේ මේ අයවැය රනිල් වික්‍රමසිංහ මහත්තයාගේ අයවැයක්, එහෙම නැත්නම් ඒකේ දිගුව කියලා කිය. එහෙම නැත්නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ අයවැයක්, ඒකේ දිගුව කියලා කිය. එහෙම නැත්නම් සමාජවාදී අයවැයක් නෙමෙයි මේක, ධනවාදී අයවැයක්, ලිබරල් අයවැයක්. මේ කියන කාරණා ඉස්මතු කරගන්න තමයි විපක්ෂයේ බොහෝ විට උත්සාහ ගත්තේ. විපක්ෂයට එහෙම කියන්න සිද්ධ වුණේ වෙන කිසිවක් නිසා නෙවෙයි. මේ අයවැය මහ පොළොවේ ක්‍රියාත්මක වෙනකොට මේ රටේ ජනතාව අවුරුදු සිය ගණනක් තිස්සේ බලාපොරොත්තු වෙලා තිබුණු ඒ සමාජ සාධාරණත්වයේ, ආර්ථික සාධාරණත්වයේ, දේශපාලන සාධාරණත්වයේ, එවැගේම සමාජ සාධාරණත්වයේ ඉෂ්ට වෙනවයි කියන කාරණාව ඒගොල්ලන්ගේ යටිහිත දන්නවා. එනිසාම ඒගොල්ලෝ මේ අයවැය ඒගොල්ලන්ට උවමනා විදියට අර්ථකථනය කරගන්න හදනවා. ඒගොල්ලෝ අද ඊයක නෙමෙයි, ඒගොල්ලන්ට උවමනා විදියට අපේ පක්ෂයේ දේශපාලනය අර්ථකථනය කරේ. 1985 ඉඳලම ඒගොල්ලෝ අපේ පක්ෂයේ දේශපාලනේ අර්ථකථනය කරේ ඒගොල්ලන්ට ඕන විදියට. ඒගොල්ලන්ගේ පියවරු එක වෙලාව කිව්වා අපේ පක්ෂේ බලයට ආවොත් අවුරුදු 55ට වැඩි මිනිස්සු මරනවා කියලා. අනේ එහෙමයි බය ගැන්නුවේ. ඒ බය ගන්නපු කට්ටියගේ ඒ පියවරුන්ගේ පුතු තමයි අද මේ ඉන්නේ. ඉතින් අපි හිතුවා විශේෂයෙන්ම හර්ෂ මන්ත්‍රීතුමා විනාඩි 45ක්ම දීලා අයවැය ආරම්භ කරනකොට කබීර් රසින් මන්ත්‍රීතුමාට විනාඩි 40ක් දීලා අයවැය විවාදේ ආරම්භ කරනකොට අපි හිතුවේ ඇත්තටම උගත් බුද්ධිමත් සංවාදයක් අයවැය පිළිබඳ වෙයි කියලා. හැබැයි අයවැය පුරාවටම ඒ කතාවල අර කතාවක් තියෙනවා, ගහපු පදේකුත් නැහැ, බෙරේ පළුවකුත් නැහැ. ඒ වගේ තමයි අවසානයේ අපිට ඒ කතාව ලාවේ. අපි කැමති වුණා ඉතා හොඳ සංවාදයක්, ඉතා හොඳ විවාදයක්, තර්කානුකූල විවාදයක්, ඒ වගේම අදහස් වලින් පරිපූර්ණ වෙච්ච විවාදයක්. නමුත් මේ විවාදයේ පුරාවටම අපිට ඒක දකින්න ලැබුණේ නැහැ. විශේෂයෙන්ම සමාජවාදී අයවැයක් නෙමෙයි කියලා කියන අයට අපි කියනවා ලෝකේ සමාජ ක්‍රමවල පරිණාමය ගත්තොත් ප්‍රාථමික භාමික සමාජය තමයි ආරම්භක ලෝකේ සමාජය. ඒ වගේම වහල් සමාජය, වැඩවසන් සමාජය, දැන් අපි ජීවත් වෙන මේ නූතන ධනේශ්වර සමාජය, මේක තමයි සමාජ පරිණාමය. ඊළඟ සමාජයේ පිළිබඳව ලෝකේ විද්වතුන් කතා කරේ කොමියුනිස්ට් සමාජය. කොමියුනිස්ට් සමාජයට යන අතරමඟ පාලම තමයි සමාජවාදී කියන්නේ. ඒක සමාජ ක්‍රමයක් නෙමෙයි, සමාජ ක්‍රමයක් නෙමෙයි. ඒ සමාජ ක්‍රමයේ එවැනි සමාජ ක්‍රමයක අයවැයක් ගැන අපිට කතා කරන්න බෑ. මේ සමාජයේ ඉඳලා ඊළඟ සමාජය දක්වා පරිණාමය වෙන, සංක්‍රමණය වෙන කාල පරිච්ඡේදය තමයි සමාජවාදී කියලා කියන්නේ. එනිසා මේක පටලවාගෙන තිබුණේ. ඒ පටලවාගත්ත එක්කෝ පැටලුවා. සමහර විටම විපක්ෂයට ඒ පිළිබඳ අවබෝධයක් නැති වෙන්න පුළුවන්. මොකද විපක්ෂයේ ජීවත් වෙන්නේම මේ නූතන ධනේශ්වර සමාජයේ මත පදනම විතරයි. එනිසා අපිට ඕන වුණේ මේ අයවැය ඇතුලේ ඕන වුණේ අපි බලයට ආවෙත් අපේ රටේ ජාතික ධනයෙන් 57% ඉහළ පවුල් 15 භුක්ති විඳිනකොට 15ම පවුල් 20% භුක්ති විඳින්නේ ජාතික ධනයෙන් 2.4%. ඒ ආර්ථික අසමානතාවය, ඒ ආර්ථිකයේ ගලා යන අසාධාරණත්වය මේ රටේ සාතිසය බහුතරයක් දුක් විඳිනවා. මේ රටේ සාතිසය බහුතරයකට මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ කරගන්න විදියක් නැහැ. මොකද්ද මූලික මිනිස් අයිතිවාසිකම්? ආහාර පාන ඇඳුම් පැළඳුම් සෞඛ්‍ය අධ්‍යාපනය නීතිය සාධාරණත්වය සබාධාමේ ඒ සබාධාම භුක්ති විඳින්න තියෙන අයිතිය අනේ මූලික මිනිස් අයිතිවාසිකම් මිලදී ගන්න හැකියාවක් නැහැ 185ක් වෙන ජනතාවට. අන්නේ 185ක් වෙන ජනතාවට මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ කරගන්න පුළුවන් රටක් හදන්න තමයි අපේ අපේක්ෂාව තිබුණේ. ඒකට සමාජවාදය කියන්නත් පුළුවන්. ඒකට ඕන ওই විපක්ෂය කියන ඕන නමක් යොදන්න පුළුවන්. අපිට ඕන උනේ ඒක. මෙවර අයවැයෙන් අපි ආරම්භ කරලා තියෙන්නේ ඒ මහා ගමනේ ආරම්භය තමයි මේ අයවැය ඇතුලේ තියෙන්නේ. මේ අයවැය ඇතුලේ තියෙන්නේ ඒ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය, ඒ ආර්ථික සාධාරණත්වය, දේශපාලන සාධාරණත්වය, ඒ වගේම සමාජ සාධාරණත්වය. මුළු අයවැය පුරාම අපි ඒ ජන කොටස් ඒ ශීර්ෂවලට ප්‍රමාණවත් මුදල් වෙන් කරලා තියෙනවා. අයවැය කියන්නේ ඊළඟ අවුරුද්ද සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රයට, අධ්‍යාපනයට, කෘෂිකර්මාන්තයට, ප්‍රවාහන පද්ධතියට මේ කියන දේවල් තව බොහෝ දේවල් තියෙනවා. අන්න ඒවට මුදල් වෙන් කර ආකාර එහෙම නැත්නම් ජනතාවගේ මූලික මිනිස් අයිතිවාසිකම් සම්පූර්ණ කරගන්න අයවැය මුදල් වෙන් කරන විදිය. අපි මේ අයවැයෙන් එහෙම මුදල් වෙන් කරලා තියෙන්නේ. අපි ගත්තොත් අයවැය තුලින් සෞඛ්‍ය ක්ෂේත්‍රයට බිලියන 634ක් මුදල් වෙන් වෙනකොට, අධ්‍යාපනයට බිලියන 619ක් මුදල් වෙන් වෙනකොට, ඒ වගේම පරිසර හිතකාමී රටක් හදන්න බිලියන 483ක් වෙන් වෙනකොට, ඒ වගේම නිවාස සඳහා බිලියන 190ක් වෙන් වෙනකොට, කෘෂිකර්මාන්තය සඳහා බිලියන 254ක් වෙන් වෙනවා. සෑම ක්ෂේත්‍රයකටම සමබර විදියට මුදල් වෙන් කරන්න අපි මේ අයවැය ඇතුලේ කටයුතු කරලා තියෙනවා. ඒ නිසා අපිට ඕන වුණේ මෙරටේ පොදු ජනතාවට, අපි නියෝජනය කරමින් ආපු පොදු ජනතාවට පළමු අයවැයේදී සහන දෙන්න අපි ඒක ගන්න දුන්නා. දැන් විපක්ෂයේ එක වෙලාවක මතු කරනවා මේ අයවැයෙන් මුදල් භාණ්ඩවල මිල අඩු කරේ නැහැ කියලා. මූලිකව ගත්තොත් අපි ආපු දවසේ ඉඳලා ඩීසල් මිල රුපියල් 36කින් අඩු වෙලා තියෙනවා, පෙට්‍රල් මිල රුපියල් 23කින් අඩු වෙලා තියෙනවා. පොදු ජනතාව විශාල ලෙස භාවිතා කරන ඉන්ධනවල මිල අපි අඩු කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, දැන් ඇහුවා පාසල් උපකරණවල බදු අයින් කරාද කියලා. අපි පාසල් උපකරණ බදු අයින් කරලා වෙනුවට දරුවන්ට 6000ක පාසල් උපකරණ ලබා දෙන්න කටයුතු කරලා තියෙනවා. ඒ වගේම විශ්‍රාමිකයන්ට වැඩි කිරීම අයවැයට කලින්ම කරේ අපි. ඒ වගේ සහන, පොදු සහන මේ මොහොතේ රට පත්වලා තිබ්බ ඒ ආර්ථික ඉරණමට සාධාරණ ලෙස බරපතල ලෙස ආර්ථිකය බිඳවට්ටපු රටක් මේ අපිට ලැබුණේ. අනේ ආර්ථිකයට සාධාරණ ලෙස මේ වෙලාවේ සහන දෙන්න අපි කටයුතු කරා. හැබැයි මේ සහන ප්‍රමාණවත් නොවේ, ඒක අපි පිළිගන්නවා. හැබැයි සහන දීම ආරම්භ කරලා තියෙනවා. කෘෂිකර්මාන්තය ගත්තොත් විශේෂයෙන්ම අපේ රටේ කෘෂිකර්මාන්ත ක්ෂේත්‍රයේ වැඩියෙන්ම විපක්ෂයේ කතා කරන්නේ මේ සහල් මිල පිළිබඳව, වී මිල පිළිබඳව. අපි කියනවා මේ මොහොතේ මේ රටේ ගොවියන්ට අපි බලයට ආවට පස්සේ පොහොර සහනාධාරයේ හෙක්ටයාරයකට 25,000කින් වැඩි කරා. හෙක්ටයාරයකින් 25,000කින් වැඩි කරනකොට, තෙල් මිල රුපියල් 36කින් ඩීසල් මිල අඩු කරනකොට, අපේ රටේ කෘෂිකර්මාන්තයේ ගොවියෙකුට වී කිලෝ එකක් නිෂ්පාදනය සඳහා ගියේ රුපියල් අපි එනකොට 99.30. ඒ මිල අපි රුපියල් 87 දක්වා අඩු කරා. අපි දිගටම ජාතික ජනබලවේගයේ විදියටත් ජාතික ජනබලවේගයේ නියෝජනය කරන ප්‍රධාන ගොවි සංවිධානය විදියට සමස්ලංකා ගොවිජන සම්මේලනයේ අපි මේ රටේ ගොවි ජනතාවට කිව්වා තමන් වියදම් කරන වියදම තුනෙන් බෙදලා ඒකේ එක පංගුවක් ලාභයට එකතු කරලා සහතික මිල දෙනවා අපේ පාලනයකදී කියලා. රුපියල් 80ක් අපි 90 කියලා තුනෙන් බෙදුවොත් රුපියල් 30යි ඒ 30 එකතු කරපුවාම 90ට රුපියල් 120යි අපි මේ මිල තියලා තියෙනවා. 2 කිලෝ එක මිල එක ගොවින්ට සාධාරණ මේ මොහොතේ ලබා දෙන්න පුළුවන් ඉහළම සාධාරණ මිල. ඇයි 2 කිලෝ එකට රුපියල් 120 අපි තීන්දුව කරේ? ඒක තීන්දුව කරේ මේ රටේ පාරිභෝගිකයා සහල් පරිභෝජනය කරන්න ඕන. ඒ සඳහා රුපියල් 230ක මිලක් තීන්දුව කරා. 230ට වඩා හාල් වැඩි වෙන්නත් බෑ. 120ට වඩා වී අඩු වෙන්නත් බෑ. ඊට වඩා වැඩියෙන් ගන්න ඕන කෙනෙකුට 2 කිලෝ එක එහෙම විකුණන්න මේ පුළුවන් ඒ අවස්ථාව තියෙනවා. ඒක අපිට ප්‍රශ්නයක් නෑ. හැබැයි 230ට වඩා වැඩියෙන් සාල් විකුණන්න බෑ. මම මෝලේ නම සඳහන් කරන්නේ නෑ. ඔය විපක්ෂයේ නියෝජනය කරන පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ඉන්න ප්‍රධාන සහල් නිෂ්පාදකේ එයා ඊයේ පෙරේද ඇවිදිලා විපක්ෂ නායකතුමාගේ කාර්යාලෙත් වඩලලා මන්ත්‍රී ධූරේ දුන්නේ නෑ කෝටි 50ක් වේදන් කරා කියලා උද්ඝෝෂණයකුත් කරා. අන්නේයාගේ මෝලේ පෙරේද සහල් මිල රුපියල් 225ට නාඩු දෙනකොට අනිත් මෝල් හැම එකක්ම 235ට දුන්නා 255ට දුන්නා මේ කීරිසම්බ එයා දුන්නේ රුපියල් 300යි. පෙරේද 235ට සම්බ කිලෝ එක දෙනකොට එයා 280යි සම්බ කිලෝ එක දුන්නේ. අනිත් මෝල් වල සියලුම මෝල් වල රජයේ නියමිත මිලට සහල් දෙනවා.
ගරු ඇමතුමා විනාඩි දෙකක් කාලයක් තියෙන්නේ තව.
කාලය ගියා දන්නේ නැහැ. ඒ නිසා අද සහල් මිල සමහර එක්තරා දේශපාලන උවමනාව වෙනුවෙන් මේ ජඩ දේශපාලන වෙනුවෙන් පාවිච්චි කරනවා. තමන්ගේ මෝලේ මිල තමන්ගේ දේශපාලන පක්ෂයේ උවමනාව වෙනුවෙන් පාවිච්චි කරන්න පටන් අරන් තියෙනවා. ඒකට ඉදිරියේදී අපි ක්‍රියාමාර්ග ගන්නවා. ඉස්සක මූලාසනාරුඩ ගරු මන්ත්‍රීතුමිය අපේ අයවැය සමස්තේ නිර්මාණය වුණේ මේ රටේ පොදු ජනතාවට සහන ලබා දීම වෙනුවෙන් අන්නේ උවමනා වෙනුවෙන් සමස්ත අයවැය ඇතුලේ සෑම ශේෂ්ත්‍රයකටම මුදල් වෙන් කරලා තියෙනවා. අපි වනජී අලි මිනිස් ගැටුම අවසන් කරන්න අපි කටයුතු කරන්න ආරම්භ කරලා තියෙනවා. අලි වැටවල් 1456ක් විතරක් නෙමෙයි මේ වනජීවි දෙපාර්තමේන්තුවට වෙන් කරපු මුදල්. ඊට අමතරව දිස්ත්‍රික්කවලට කෝටි 900 ගානේ වියදම් වෙන් කරලා තියෙනවා. ඊට අමතරව මහවැලි අමාත්‍යංශට මුදල් වෙන් කරලා තියෙනවා. අද මහවැලි ප්‍රදේශවල වනාලි වැටවල් ගහන්නේ මහවැලි අමාත්‍යංශ කුෂිකාර්ම අමාත්‍යංශ යටතේ. එහෙමත් වැටවල් අලි වැටවල් ගහනවා. වනජීවී එකත් මේකට මැදිහත් වෙනවා. ඒ වගේම දිස්ත්‍රික් කර මුදලට වෙන් කරපු මුදල් වලින්ත් මේකට අපි අවශ්‍යතාවය මත මුදල් වෙන් කරනවා. එනිසා පහලට මුදල් ගලාගෙන යෑම වෙන කවරදාටත් වැඩිය වැඩි කරලා තියෙනවා. අද අපි වී නිෂ්පාදනය විතරක් නෙමෙයි මේ කන්නේ අපි බලාපොරොත්තු වෙනවා මෙට්‍රික් ටොන් 106ක් අපිට ඕන බඩඉරුම නිෂ්පාදනය. මෙට්‍රික් ටොන් 106ක් ගෙන්නන්න ඇමරිකන් ඩොලර් මිලියන 120ක් භාවිතා වෙනවා. අන්න ඒක මේ අවුරුද්දේ නවත්තන්න හෙක්ටයාර 30,000ක බඩිරුම් වගා කරන්න මේ අයවැය ඇතුලේ මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම මම නතර කරන්නම් එක විනාඩියක් දෙන්න. ඒ වගේම මේ අයවැය ඇතුලේ ගොවි ගම්මාන හදන්න, තරුණ ගොවි ගම්මාන හදන්න, සම්පකාර ගොවි ගම්මාන හදන්න, මෙරටේ පහළ ජනතාවට ගොවි ජනතාවට මුදල් ගලාගෙන යන වැඩපිළිවෙල මේ අයවැය ඇතුලේ තියෙනවා. එනිසා විපක්ෂයට අපි කියනවා මේ කියන විවේචනය අපි ඉදිරි පළාත් පාලන මැතිවරණයේ බලමු. මේ අයවැය හරිද වැරදිද කියලා මෙරටේ ජනතාව තීන්දුවක් ගන්නවා. තව මාස දෙකක් තුනක් ඇතුළත තියෙන පළාත් පාලන මැතිවරණයේදී අතිවිශිෂ්ට ජයග්‍රහණයක් මේ අයවැයට මෙරටේ ජනතාව තව මාස දෙකක් යන්න කලින් දෙනවා. එදාට තමයි විපක්ෂයේ පාඩම ඉගෙන ගන්නේ. බොහොම ස්තුතියි නියෝජ්‍ය කතානායකතුමනි.